පවුලේ ඥාතිතයිසීන් එකතු කරගෙන ලෝ සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් කරුණාවෙන් සද්ධර්ම දානය බෙදා දෙන අවස්ථාව ඒ සඳහා දායකත්වයේ දරමින් ඒ ධර්ම දානමේ පින්කම සිද්ධ කරගෙන දේශකයන් වහන්සේට එසේස ස්වාමීන් වහන්සේට තම පවුලේ හැම දෙනාටම සපත සාන්තිය යහපත නිදුක් නිරෝගී සුව සම්පත්තිය චිර ජීවනයේ උපහවහ සැලසේවා කියන උතා උදාරතර මෛත්‍රී සිත් කාරුණික සිත් එක්තල පහල කරගෙනයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ උතුම් ප්‍රාර්ථනාවන් එලෙසින්ම සෝවිසි අනන්ත මහ ගුණ බලයෙන් සද්ධර්ම දේශනාමය මහ කුසල බලයෙන් ශ්‍රවණමය කුසල බලයෙන් එලෙසින්ම ඉෂ්ට සිද්ධ වේවා කියන අදහස් ප්‍රාර්ථනා ඇතුව අද දවසට නියමිත ධර්ම දේශනාව ආරම්භ කරන්නට අදහස් කරනවා. අපි පසුගිය 23 වෙනිදා ඉඳලා මේ අවස්ථාව දක්වා එකිනෙකට බෙදුණු ධර්ම දේශනා මාලාව පවත්වාගෙන ආවේ. එනිසා පොහොය දවසේ පසුගිය ඉරිදා දිනේ සිද්ධ කළ දේශනාවටම සම්බන්ධ කරගනිමින් තවදුරටත් ඉන්දියාට ලෝකෝත්තර ප්‍රතිපදාවකට අපි අපේ මනස යොමු කරන්නේ කෙසේද කෙබඳු දැනුමක් ඇතුවද කියන අදහස මතු කරලා දෙන්නට මේ වෙලාවෙදී අදහස් කරනවා. අපට මතකයි එදා අපි අවසන් කළ තැන ඒ ලෝකෝත්තර ප්‍රතිපදාවට එහෙම නැත්නම් නිවනට සාපේක්ෂකව කෙබඳු මානසිකාරයක් කළ යුතුද කියන අදහස බොහෝම සංක්ෂේපයෙන් එදා අපි සිහිපත් කළා මතු කළා. අපි දන්නවා පින්වතුනි අපි හැමෝගෙම ඒ කායන බලාපොරොත්තු ප්‍රාර්ථනාව නිවන. ඒ නිවන නැමැති උතුම් ඵලය උදා කරගන්නට යා යුතු ගමන් මගක් තියෙන්නට ඕන. ඒ සඳහා ඇති ගමන් මාර්ගය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ හැටියට. ඒකායනෝ යම් භික්ඛවේ මග්ගෝ. ඒ සඳහා මාර්ග දෙකක් නැහැ. එකම මාර්ගයක් තියෙන්නේ කියලා අවධාරණය කොට දේශනා කළා. අන්න ඒ දේශනා කළ මාර්ගය අංග 8කින් යුක්තයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ අංග 8කින් ආරම්භ වෙන මේ මාර්ග ප්‍රතිපදාව අවසන් වෙනකොට අංග 10ක් බවට පත් වෙනවා. දසංගේ සමන්නාගතෝති අරහාති උච්චති. සම්මා පඤ්ඤා සම්මා විමුක්ති කියන අංග දෙකත් එකතු වෙච්ච තැන රහතන් වහන්සේ නමකගේ ස්වභාවය අපට යමක් ඉගෙන හිතා ගන්න පුළුවන්. ඒ රහතන් වහන්සේගෙන් අවසන් වෙන මේ මාර්ග ප්‍රතිපදාව කොටස් දෙකකට බෙදලා තියෙනවා. දසන පහතබ්බා, භාවනා පහතබ්බා කියලා. සෝතාපන්න මාර්ගය දර්ශනයෙන් පහ කළ යුතු. එවගේම එතනින් එහාට සෝතාපට්ටි ඵලයේ සිට අරහන්ත ඵලයේ දක්වා ඒ උපදවා ගන්න මාර්ගයේ වැඩිමින්ම භාවිතා කිරීමෙන්ම සසු සංයෝජන ආශ්‍රවයන් ශේ කරමින් නිවන දක්වා ගමන් කළ යුතු බව ලෝතර බුදුරජාණන් වහන්සේගේ දේශනාව වෙනවා. සෝතාපට්ටි මාර්ගය ආර්ය ශ්‍රාංගික මාර්ගයේ උපදවා ගැනීම වෙනවා. කෙටියෙන් පැහැදිලි කරනවා නම් සම්මා දිට්ඨිය උපදවා ගැනීම වෙනවා. ඒ උපන් සම්මා දිට්ඨිය වැඩිමින් දියුණු කිරීමෙනුයි අරහත් ඵලය දක්වා ගමන් කරන්නට පුළුවන් වෙන්නේ. ඒ මාර්ගය සම්මා දිට්ඨිය ඉපදිලා තියෙනව නෙවෙයි, තම තමන්ගේ සන්තාන තුළ උපදවාගත යුක්තයි. අනුන් උපදවාගත් මාර්ගයකින් තමන්ට ගමන් කරන්න බෑ. තමන් තමන්ගේ සන්තාන තුළින්ම උපදවාගත යුක්තක් වෙනවා. එනිසා මේ සම්මා දිට්ඨිය අපි අපේ සිත්වල උපදවාගත යුක්තක්, පහළ කරගත යුක්තක් වෙනවා. ඒ සම්මා දිට්ඨිය උපදවාගත්ත කෙනා නියත පුද්ගලයෙක්. සෝතාපට්ටි ඵලය නොව සෝතාපට්ටි මාර්ගයට පිවිසුණත් මහා පුදුම අනුභව සම්පන්න පුද්ගලයෙක්. එය කොතෙක්ද යන අදහස පැහැදිලි කරනවා කල්පස්ථಿತಿ. යම් විදියකින් කල්ප විනාශේ වෙන්නාවෝ සෝතාපන්න මාර්ගස්ත කෙනෙක් ලෝකෙ හිටියොත් එයා ඵලයට පත් වෙනකන් කල්ප විනාශයත් ප්‍රමා වෙනවා. කල්ප විනාශයේ පමා කරන්නට තරම් බලවත් ධර්ම නියාමයක් ගොඩ නැගෙනවා මේ සම්මාදිට්ඨිය මේ මාර්ගය තුල. ඒ මාර්ගයේ උපදවාගත්ත කෙනෙකුට තව කෙනෙකුගේ උදව්වක් උපකාරයක් ඕනේ නැහැ. පරප්‍රත්‍යයෙන් තොරයි. තමන් දන්නවා කළ යුත්තේ මොකද්ද කියලා. එනිසා එතනින් එහාට බුදුරජාණන් වහන්සේව එබඳු අය පිළිබඳව විශේෂ විමර්ශනයක් සොයා බැලීමක් කරන්නේ නැහැ. දහමේ උපමාවක් දක්වනවා. පුංචි හදරුවේ පිළිබඳව දෙමව්පියෝ නිතර විමසිල්ලෙන් ඉන්නවා. ඇයි? හොඳ දේත් කටේ දාගන්නවා, නරක දේත් කටේ දාගන්නවා. සුචි දේත් කටේ දානවා, අසුචි දේත් කටේ දානවා. හොඳ නරක දන්නේ නැහැ. සුචි අසුචි දේ දන්නේ නැති නිසා ඒ දරුවා ගැන විමසිල්ලෙන් ඉන්නවා. හැබැයි ඒ ටික තේරුම් ගත්ත ළමාවිය ඉක්ම වූ ලදරුවිය ඉක්ම වූ දරුවෙකු පිළිබඳව ඒ තරම් විමසිල්ලෙන් සිටිය යුතු නැහැ. එයා දන්නවා හොඳ නරක සුචි අසුචි දේ. බුදුරජාණන් වහන්සේ සෝතාපන්න මාර්ගයට පිවිසෙනකම් සලකන්නේ පුංචි ලදරුවෙක් වගේ. හොඳ දේත් මෙනෙහි කරනවා, නරක දේත් මෙනෙහි කරනවා. යෝනිසෝ මනසිකාරයක් භාවිතා කරනවා, අයෝනිසෝ මනසිකාරයක් භාවිතා කරනවා. එනිසා යාගෙන සලකලිමත් වෙන්න ඕන. යාගෙන උන්වහන්සේ විමසිල්ලෙන් සිටිය දුර ඈතක සිටියා සොයා බැලුවා. මාර්ගයට පිවිසි කෙනෙකු පිළිබඳව අමුතුවෙන් සොයන්න විමසන්න අවශ්‍යතාවයක් මාසෙත් තිබුණෙත් නැහැ. එයා දන්නවා දැන් හොඳ නරක. සිහි කළ යුතු, සිහි නොකළ යුතු, මෙනෙහි කළ යුතු, මෙනෙහි නොකළ යුතු, හල යුතු, නොහල යුතු, පැත්ත පිළිබඳව හොඳින් දන්නවා. යා යුතු තැනට යන්න මඟ දන්නවා. එනිසා ඒ මඟ උපදවාගත්ත කෙනෙකුට අමුතුවෙන් උපදේශ සංසාසන අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපට අවශ්‍ය කරන්නේ අපට අපේ සන්තාන තුළ මේ සම්මාදිට්ඨිය, මේ ලෝකෝත්තර මඟ උපදවා ගන්න කොහොමද කියන එකයි. සම්මාදිට්ඨිය උපදවා ගත්තෝ උපන් සම්මාදිට්ඨිය වඩනවා කියන එකට කාගවත් සහය ඕනේ. හැබැයි සම්මාදිට්ඨිය, නූපන් සම්මාදිට්ඨිය, නූපන් මඟ තම තමන්ගේ సంతාන තුළ උපදවා ගැනීම සඳහා තව කෙනෙකුගේ උදව්ව උපකාරය අවශ්‍ය වෙනවා. ඒ නිසා මෙන්න මේ ශාසනයේදී මේ නිවන් දකින ගමනේ ප්‍රධානම උපකාරක ස්ථානයේ හැටියට පළමු කොට දක්වන්නේ කල්යාණ මිත්‍රාශ්‍රය. දෙවැනි දෙන සද්ධර්ම ශ්‍රවණය. තුන යෝනිසෝ මනසිකාරය. හතර ධම්මානුධම්ම ප්‍රතිපදාව. දැන් මේ අනුපිළිවෙල අනුව කල්පනා කරලා බැලුවොත් පටන් ගත්ත තැනක් තියෙනවා, ආපු පිළිවෙලක් තියෙනවා. ඒ අනුපිළිවෙල හරියට නිවැරදිව අනුගමනය වුණොත් ඒ ගමන් මඟ වරදින්න විදිහක් නැහැ. එතකොට අපි අද දවසේ භාවිතා කරන ධම්මාන ධම්ම ප්‍රතිපදාව මේ අනුපිළිවෙල තුලින් ගොඩ නැගුණා නම් ඒක හොඳයි, ඒක නිවැරදි. ඒ අනුපිළිවෙල සිඳුනනම් බිඳුනනම් අපි ධම්මාන ධම්ම ප්‍රතිපදාව තුළින් බලාපොරොත්තු වෙන ඉලක්කය අපට නොලැබී යන්න පුළුවන්. අපි දන්නවා අපේ ආරමුණ අපේ බලාපොරොත්තුව වෙන්න ඕන සම්මාදිට්ඨිය ලෝකෝත්තර මාර්ගය. ඒ ලෝකෝත්තර මාර්ගය උපදින විදිහටයි අද දැන් මේ මොහොතේ අපේ ක්‍රියාකාරකම් ගොඩනගෙන්නේ. අපි උදාහරණයක් ඇටියට දක්වනවා, අඹ ගෙඩියක් කඩා ගන්න ඕන නම් අඹ ගෙඩිය තියෙන තැනමයි උඩ පනින්න ඕන. අඹ ගෙඩිය එළිය තිබියදී මෙතන උඩ පැනලට අඹ කඩා ගන්න වෙන්නේ නැහැ කවදාවත්. ඒ නිසා අඹයක් කඩා ගන්න කැමති කෙනා අඹය ඉලක්ක කරගෙන උඩ පනින්න ඕන. එහෙම වුණොත් එයාට අඹ ගෙඩිය කඩා ගන්න පුළුවන් වෙයි. මේ අඹ ගෙඩියක් පේන මානෙක නෑ. අඹ ගෙඩියට ඉලක්කයක් නෑ. උඩ පනිනවා. මේ ක්‍රියාව තුළ කවදාවත්ම අඹයක් කඩාගෙන අඹ රසයේ විඳිනවා කියන එක වෙන්නේ නෑ. එනිසා අපි ධම්මානුධම්ම ප්‍රතිපදාවක් හැටියට යමක් පුරනවා නම් භාවිතා කරනවා නම් එයට ඉලක්ක වෙලා තියෙන්න ඕන සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය උපදින විදිහටයි මෙහි ක්‍රියාකාරකම් පවතින්න ඕන. එය ඉලක්ක කරගෙනයි මේ ප්‍රතිපදාව සැකසෙන්න ඕන. එතකොට ධම්මානුධම්ම ප්‍රතිපදාව නූපන් සම්මාදිට්ඨිය උපදවා ගැනීම සඳහා සිදු කරන ආසන්නතම ක්‍රියාමාර්ගයේ බවට පත් වෙනවා. අන්න එතකොට ඒක නිකම්ම නිකම් ධම්මානුධම්ම ප්‍රතිපදාවක් වෙන්නේ නැහැ. ධම්මානුධම්ම ප්‍රතිපදාවක් අපට පුරන්න පුළුවන් බව ගමන සඵල කර ගැනීම සඳහා. ඒකත් ධම්මානුධම්ම ප්‍රතිපදාවක් තමයි. දාන සීල භාවනා දී වශයෙන් දුගතියෙන් මිදී සුගතිය උරුම කර දෙන වැඩ පිළිවෙලක යෙදෙන්න පුළුවන්. හැබැයි ඒ ධම්මානුධම්ම ප්‍රතිපදාවට සෝතාපන්න අංගයක් කියලා කියන්න බෑ. ධම්මානුධම්ම ප්‍රතිපදාව නිකම්ම නෙමෙයි, ඒක සෝතාපන්න අංගයක් වෙන්න ඕන. ධම්මානුධම්ම ප්‍රතිපදාව නැමැති සෝතාපන්න අංගයක් බවට පත් වෙන්න නම් අර සම්මාදිට්ඨිය ඍජුවම ඉලක්ක වෙලා තියෙන්න ඕන. මොකක්ද සම්මාදිට්ඨිය? මොකක්ද සම්මාදිට්ඨිය කියලා තැනින් පටන් අරගෙන තියෙන්න ඕන. කතමං චාවසෝ සම්මාදිට්ඨි. මොකක්ද මේ සම්මාදිට්ඨිය? අපි අද කතා කරන්නේ ලෞකික සම්මාදිට්ඨිය නෙමෙයි, ලෝකෝත්තර සම්මාදිට්ඨිය. කතමං චාවසෝ සම්මාදිට්ඨි. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදයේ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං ඉදං උච්චති සම්මාදිට්ඨි. මෙන්න මේ සතර නුවණ සතර දැනුම එකතු කරලයි සම්මාදිට්ඨි කියන වචනේ නම් කරලා තියෙන්නේ, දක්වලා තියෙන්නේ. එතකොට සම්මාදිට්ඨිය කියලා කියනකොට වෙන එකක් වෙන්න බෑ. ලෝකෝත්තර සම්මාදිට්ඨියට පැමිණෙනවා කියන්නේ මෙන්න මේ සතර දැනුම සතර නුවණ උපදවා ගන්නවා කියන එකයි. එතකොට සම්මාදිට්ඨිය කියන්නේ සතර නුවණ නම් සතර දැනුම නම් ආසන්නතම ක්‍රියාමාර්ගයේ කුමක් වෙන්න ඕනද? එය පුරවන, ඒ සම්පූර්ණ කරන, ඒ සොයා බලන වැඩ පිළිවෙලක් වෙන්න ඕන. ධම්මානුධම්ම ප්‍රතිපදාව තුල සිද්ධ වෙන්න ඕන කුමක්ද? ඒ සතර නොවන සතර දැනුම වඩන සතර දැනුම සම්පූර්ණ කරන වැඩ පිළිවෙලක් වෙන්න ඕන. මේ මාර්ගය තුල හමු වෙන යෝනිසෝ මනසිකාරයේ පිළිබඳව කියවෙනවා සෝ ඒවං ඉදං දුක්ඛන්ත යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෝති තස්ස ඒවං යෝනිසෝ මනසිකරෝතෝ තීනි සංයෝජනානි පහීයන්ති සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ තුන් සංයෝජනයන් දුරු වෙන්නේ ප්‍රහීන වෙන්නේ කොතනද? ඉදං දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝ මේ දුකයි කියලා මෙනෙහි කරන්න යමක් හමු වෙලා තියෙනවා. අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති. මේ දුකට හේතුවයි කියලා මෙනෙහි කරන්න තැනක් හම්බ වෙලා තියෙනවා. අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති. මේ දුක්ඛ නිරෝධයයි කියන තැනක් හමු වෙලා තියෙනවා මෙනෙහි කරන්න. අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෝති. මේක නේද දුක නිරෝධ කරන දුකින් මිදෙන ප්‍රතිපදා මාර්ගය කියලා මෙනෙහි කරන දහමක් එනක් හමු වෙන්න ඕන. මෙන්න මේ සතරපල හඳුනාගෙන වර්තමාන මොහොතේ Tamanට හමු වෙන ditte sutta muta viññāta මේ හැම තැනකදීම මෙන්න මේ ධර්මතා හතරට බෙදා ගන්න පුළුවන් වෙන්නට ඕන. එහෙම හැකියාවක් ලැබිලා එසේ මානසිකාර්ය පැවැත්වීම තුලයි තින් සංයෝජනනි පහියත් තුන් සංයෝජන ප්‍රතිහින වෙන්නේ. එතකොට තුන් සංයෝජන ප්‍රතිහින වෙනවා කියලා කියන්නේ සෝතාපට්ටි ඵලය. ඒ ඵලයට යන්න පුළුවන් වෙන්නේ නම් මාර්ගය. මාර්ගය මොකද්ද? මේ දුකයි. මේ සමුදයයි. මේ නිරෝධයයි. මේ මාර්ගයයි කියලා දැන් දකින්න මෙනෙහි කරන්න දහමක් හොයාගෙන තියෙනවා. ඒක හොයාගත්තොත් හරි. එයා අපස්සට යන කෙනෙක් නෙවෙයි නියතෝ සම්බෝධි පරායන. දැන් අපිට තාම ඒ සතර යෝනිසෝ මනසිකාරය හමු නොවි තිබෙන්න පුළුවන්. එහෙනම් දැන් අපේ උනන්දු උත්සාහයේ විය යුත්තේ කුමක්ද? අන්න ඒ සඳහා නුවණ මෙහෙවන එක. අන්න එතනට කියනවා ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා. එහෙනම් ධම්මානුධම්ම ප්‍රතිපදාව තුළ අපට විවරණය වෙන්න ඕන දුක කියන්නේ කුමක්ද? දුකට හේතුව කියන්නේ කුමක්ද? දුක නැති කිරීම කියන්නේ කුමක්ද? නැති කරන මඟ කුමක්ද? මෙන්න මේ සතර දැනුම එකතු කරගන්න වෙන තැන. ඒ සතර දැනුම වැඩෙන විදිහට ධම්මානුධම්ම ප්‍රතිපදාව අපට ලැබෙන්නේ නැහැ. ඒ සඳහා භාවිතා කළ යුතු උපකාරක මානසිකාරයන් පිළිබඳව නුවණ මෙහෙවන්නේ කොහොමද කියලා දන්නේ නැත්තම් ඒ ටික දැනගන්න විදිහක් නේ සද්ධර්මයේ නොලැබුණා. සද්ධර්මයේ ලැබෙන්න විදිහක් නැහැ. කල්‍යාණ මිත්‍ර ආශ්‍රයයක් බුදුපසේ බුදුමහරහත් සත්වෝස උතුමන් වහන්සේලාගේ ඇසුරක් නොලැබුණේ නම් ඒ නිසා අපට මෙන්න මේ අනුපිළිවෙල එකිනෙකට බැඳිලා තියෙනවා. එකක්වත් අඩු කරගන්න බෑ. සත්පුරුෂ ඇසුරක් නොලැබුණොත් සද්ධර්මයක් නෑ. සද්ධර්මයක් නොලැබුණා නම් මෙනෙහි කළ යුතු නොමෙනෙහි කළ යුතු පැත්ත දන්නේ නෑ. ඉගෙන ගන්න විදියක්. හේ දෙක දන්නේ නැත්තම් ධම්මානුධම්ම ප්‍රතිපදාවක් නෑ. ධම්මානුධම්ම ප්‍රතිපදාවක් නැත්නම් මාර්ගයක් නෑ. මාර්ගයක් නැත්නම් ඵලයක් නෑ. මඟ ඵල නැත්නම් නිවනක්ද? ඒ නිසා මේ ධර්මතාවයක්ම එකිනෙකට බැඳී පවතිනවා. ඒ නිසා දැන් අපි හොයන්න ඕන ධම්මානුධම්ම ප්‍රතිපදාව පිණිස අපි කොහොමද නුවණ මෙහෙවන්නේ, මනස මෙහෙවන්නේ කියලා. ඒ ගැන අපි එදා ටිකක් විස්තර ඇතිව කතා කළා. නැවතත් වතාවක් අපි ඒ ටිකක් මතු කරගෙන ඒ ධර්ම කෙබඳු ධර්මක් විය යුතුද කියලා හිතා බලන්න, සොයා බලන්න එකක් උත්සාහවත් වෙමු. අපි දන්නවා පින්වතුනි, අපි ඉදිරි පසුගිය දින කීපේ කතා කරගෙන ආවා පහන් දැල්ල හා පහන් දැල්ල ටැලුම් කරන පළගැටියා පිළිබඳව. පහන් දැල්ල ටැලුම් කළ පළගැටියාට ලැබුණ ප්‍රතිඵල පිළිබඳව ඒ හඳුන්වා දීමේදී අපි මතක් කළා පහන් දැල්ලේ ස්වභාවයෙන් මේ දුක්ඛ ලක්ෂණ වලින් යුක්ත පංච උපාදානස්කන්ධය දැක ගන්න ඕනේ කියලා. පංච උපාදානස්කන්ධයේ ඇත්ත ඇති සැටි නොදන්නාකම, ගිනිදැල්ලේ සැබෑ ස්වභාවය නොදන්නා කමින්, ගිනිදැල්ලට පණින පළගැටියාමෙන් පංච උපාදානස්කන්ධයේ ඇත්ත ඇති සැටි නොදන්නා කමින් එයට ඇලුම් කරන සත්වයාටද අත්විඳින්නට වෙන දුක පිළිබඳව අපි කතා කළා. එතනදී අපි මතක් කරලා දුන්නා ගිනිදැල්ලේ යථා ස්වභාවය තේරුම් ගත්තොත් පළගැටියට මෙලවින්ම දෙවීමින් තැවීමින් පිලිස්සීමින් ඇතිවෙන මරණේ අමහිරි වේදනාව දක්වා දුක්ඛදායයන්ගෙන් මිදිලා ඉන්න පුළුවන් කියලා. එවගේම අපටත් පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගත්තොත් ඒක නැති කරන්න, නිරුද්ධ කරන්න ඕනේ නැහැ. බුදුහාමුදුරුවෝ දුක නැති කරන්න කිව්වේ නැහැ. උන්වහන්සේ දේශනා කළේ දුක පිරිසිඳ දකින්න, සමුදයයි ප්‍රහාණය කරන්න කිව්වේ. දුක පිරිසිඳ දැකලා සමුදය ප්‍රහාණය කළොත් නිරෝධය සාර්ථකයි, දුකින් එතර වෙයි. ඒ සඳහා මාර්ගයක් උන්වහන්සේ ඒ අනුවම පෙන්වුවා. ඒ නිසා අපට තියෙන්නේ පංච උපාදානස්කන්ධය දුකයි කියලා නැති කරන්න නෙවෙයි. පංච උපාදානස්කන්ධය දුකයි. ඒ දුක පිළිසිඳ දකින්න, ඒ දුක හඳුනා ගන්න විතරයි ඕන. ගිනිදැල්ලෙහි පවත්නා යථා ස්වභාවය දැවීම තැවීම පිලිස්සීම උණුසුම් ස්වභාවය. එවගේ පංච උපාදානස්කන්ධයේ ස්වභාවික ලක්ෂණය ජාතිය ජරාව ව්‍යාධිය මරණය ස්වභාව කොට පවතිනවා. ඒ ජාති ජරා ව්‍යාධි මරණය කියන එක මමවත් මගේවත් නෙමෙයි. ඒක ඒ ස්කන්ධයන්ගේ ලක්ෂණය. ගිනිදැල්ලේ දැවීම තැවීම පිලිස්සීම ගිනිදැල්ලේම ස්වභාවය වගේ. ගිනිදැල්ලට කවුරුවත් අත දැම්මේ නැත්තම් අත වෙච්චේ නැහැ. ගිනිදැල්ලේ ස්වභාවයක් තියෙන දවවර පුරුස්සන බව. ගිනිදැල්ලට ඕන කමක් නැහැ කාවවත් දවන්න. හැබැයි ගිනිදැල්ලට අත දැම්මොත් පිච්චෙනවා. ඒක තමයි විසින් කරගන්න එක. මේ පංච පාදාරස්කන්ධයේ කියන එක ඒ වගේමයි. මෙන්න මේ දුක්ඛ ලක්ෂණ ටික ස්වභාව කොට පවතින. එබඳු දුක්ඛ ලක්ෂණ වලින් යුක්ත පංච පාදානස්කන්ධය මම මගේ මගේ ආත්මයේ කොට ගතහොත් එයා අරගත්තේ ප්‍රියමනාපයි කියලා වෙන්න පුළුවන්. අරගෙන තියෙන්නේ ජාති ජරා ව්‍යාධි මරණේ නම් ඒ තමා කොටගෙන මගේ කොටගෙන විඳින්න වෙනවා. අන්න එතකොට දුක් විඳිනවා කියනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා දුක පිළිසිඳ ලකෙන්න. දුකටයි අපි ඇලුම් කරන්නේ. අපි දන්නේ නැහැ හැබැයි. අපි දුකට ඇලුම් කරනවා කියලා දුකට තණ්හා කරනවා කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. පළගෙටිය දන්නේ ගිනිදැල්ලට ඇලුම් කරනකොට දුකටයි ඇලුම් කරන්නේ කියලා. භවයේ උසස් වෙච්ච මනසක් ඇති අපට තේරෙනවා පළගෙටිය ගිනිදැල්ලට ඇලුම් කරනවා කියනකොට යා දුකටයි ඇලුම් කරලා තියෙන්නේ කියලා. මරණ දුකටයි ජරා ව්‍යාධි දුකටයි ඇලුම් කරලා තියෙන්නේ කියලා අපට පේනවා. ඒ වගේ අපට පේන්නේ නැහැ අපි ඇලුම් කරලා තියෙන්නේ දුකටයි. ඒක නොදන්නාකම. ඒ නොදන්නාකම දුරු කරගන්නයි ඇත්ත ඇති සැතියෙන් බලන්නේ. එනිසා මේ පංච උපාදානස්කන්ධය කියන අදහස ලෝකෙ නොයෙක් නොයෙක් අතට නොයෙක් නොයෙක් දෙනා විස්තර කරන. පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය කියනකොට අපි හුඟක් දෙනෙක්ගේ මනසට නැගෙන්නේ මේ බබයක් පමණ වූ සිරුර. බබයක් පමණ වූ සිරුර හා ඒ තුළ ඇති විඳීම් හැඳිනීම් කල්පනා කිරීම් දැනගැනීම් සහිත මෙන්න මේ ධර්මතා පහ තමයි පංච උපාදානස්කන්ධය කියලා. දැන් අපි පංච උපාදානස්කන්ධය කෝ කියලා ඇහුවාම අපි බොහෝ වෙලාවට අත දිගු කරලා පෙන්නනවා මේ තියෙන්නේ කියලා. හැබැයි පංච උපාදානස්කන්ධය වමයක් පමණ සිරුර හා ඒ මත ඒ තුල යෙදෙන විදීම් හැදෙනීම් කල්පනා කිරීම් දැනගැනීම් එක්තෙන් කරලා පංච උපාදානස්කන්ධයේ පිළිබඳව යම් අදහසක් ගත්තට කමන්නේ ප්‍රාථමිකව මේ ධර්මයේ මේ ශාසනයේහි ප්‍රාථමික අවස්ථාවේදී. මොකද ඒ දැනුම නැත්නම් පින් කරන්නත් බැහැ. නිවන් දකින්න නෙමෙයි පින් කරන්නත් බැහැ. මම ඉන්නවා, පුද්ගලයා ඉන්නවා, සත්වයා ඉන්නවා. මම තමයි දෙව්ලොවට යන්නේ, මම තමයි අපායට යන්නේ. මම මෙන්න මේව කළොත් අපායට යනවා, මම මේව කළොත් සුගතියට යනවා. ඉතින් මේ පුද්ගල භාවයේ තුල සුගතියට බාධාවක් නැහැ. මග්ගා වරණයි සග්ගා වරණ නැහැ. ස්වර්ගයට ආවරණයක් නැහැ, නිවනට ආවරණයක් තියෙනවා. එනිසා සුගතියේ බාධාවක් නැති නිසා මේක යම් වටිනාකමක් තියෙන. එහෙම හරි හිතන එක. හැබැයි පංචපාදානස්කන්ධය තමාගේ සිරුර බඹයක් පමණ සමස්ත සිරුර ඇසුරු කොටගෙන අපි කල්පනා කළොත් ඒ මත නතර වුණොත් එතන රැඳුණොත් ලෝකෝත්තර ධමයකට කවදාවත් යන්න බෑ. ලෝකෝත්තර මාර්ගයක් උපදව ගන්න ආසන්නයකටවත් යන්න බෑ ඒ මතයේ ඉන්නකම්. ඒ නිසා අපි පංචපාදානස්කන්ධය කියන එක සම්මුතිහ පරමාර්ථ හැටියට දෙකකට බෙදාගෙන බලන්න. ඔය අපි ඉන්නේ සම්මතේ. මම උදාහරණයක් දෙන්නම්. දැන් අපි පහන් දැල්වලා බුද්ධ ආසනයේ මත තැන්පත් කළා. තාම ඒ පහන් දැල්වෙන. දැන් යම් මොහොතකද දැල්ලුවේ? තාමත් දැල්වෙනවා. තව යම් වේලාවකින් නිවියා. දැල්ලුව මොහොතේ සිට නිවියාව දක්වා අපි දකිනවා නොනිවි පවතින පහන් දැල්ල. මේ විදුලි ආලෝක දැල්වපු වෙලාවේ ඉඳලා මෙව නිවා දමනකම් යම් කාලයක් නොනිවි පවතින අවධියක් අපි දකිනවා. මෙන්න මේ නොනිවි පවතින දැල්ලු මොහොතේ පටන් නිවියාව දක්වා ඔබ පහන් දැල්ලා විදුලි බබුලක ආලෝකයක් දකිනවා නම් මෙන්න මේක තමයි සම්මතය. සම්මත කියන අවස්ථාව. දැන් අපිට තියෙනවා දැල්ලපු වෙලාවේ ඉඳලා නොනිවි පවතින දැල්ලා. නෑ කියන්න බෑනේ තියෙන. හැබැයි අපට ඔය ප්‍රියවි ඇසට පේන ආකාරය. අපි ඔක විද්‍යාමය ඇසකින් ප්‍රඥාමය ඇසකින් නුවණැසින් ඔය පහන් දැල්ල දිහා බැලුවොත් ඔය පරමාර්ථය ඔය සම්මතයේ බිඳ වැටෙනවා. පහන් දැල්ලේ තිරය අගට මේ මොහොතේ උරාගන්න තෙල් බිඳුව දැවීමෙන් දැල්ල හටගන්න. දැන් ඒ තෙල් බින්දුවෙන් හටගත් දැල්ලම නම් දිගටම පවතින්නේ පහනේ තෙල් ඉවර වෙන්න බෑනේ. දැල්වපු මොහොතේ දැල්වුණු විදුලි ඒකකය නම් තාම දැල්වෙන්නේ අපේ මීටරේ කරකෙන විදිහක් නෑ. අතන මීටරය වේගයෙන් කරකිනවා කියන්නේ විදුලි ඒකකද වෙනවා. පහනේ තෙල් හිඳෙනවා කියන්නේ තෙල් දැවෙනවා කියන එක. එහෙනම් මේ මොහොතේ තිරේ යකට උරාගත් තෙල් බිඳුව දැවීමෙන් යම් ආලෝකයක් දැල්ලා හටගන්නවලු. ඒ තෙල් බිඳුව අවසන් වෙනකොට ඒ තෙල් බිඳුව නිසා උපන් දැල්ලට මොකද වෙන්නවද? නිවෙන්නවද? යම් හේතුවකින් නම් යමක් හටගත්තේ හේතුව නැති වෙනකොට ඵලයට පවතින්න බෑ. බදේ තෙල් බිඳුව නිසා හටගත්ත දැල්ල නම් දිගටම තියෙන්නේ පහනේ තෙල් ඉවර වෙන්නත් බැහැ. පහනේ තෙල් ඉවර වෙන්නේ කියන්නේ මේ මොහොතේ දැවෙන තෙල් බිඳුවෙන් දැල්ල ආලෝකයක් ඇති කරනවා. ඒ තෙල් බිඳුව අවසන් වෙනකොට ඒ නිසා වපන් දැල්ල ඉවිලයන්. ඊළඟට මොහොතේ තව තෙල් බිඳුවක්. ඊළඟට මොහොතේ තව තෙල් බිඳුවක්. ඊළඟට මොහොතේ තව තෙල් බිඳුවක්. මේ විදිහෙන් මොහොතෙන් මොහොත බිඳෙන් බිඳ දැල් වෙන බවක් තියෙනවා. බිඳෙන් බිඳ නිවි යන බවකුත් තියෙනවා. පහන දිහා නුවණින් බැලුවොත් විද්‍යාත්මක ඇසකින් බැලුවොත් මේක ඇත්ත. කාටවත් බොරු කරන්න බැරි ඇත්ත. වෙනස් නොවන වෙනස් කරන්න බැරි ඇත්තට කියනවා පරමාර්ථ කියලා. පරම අර්ථ උතුම් අර්ථ
දැන් අපට පහන් දැල්ලක් පේනවා. ඒක උතුම් මර්ථයක් නෙවෙයි. හොයනකොට අපට පේනවා මේ පහනේ තියෙන නිවි නිවි යන බව. මේ විදුලි බබලෙත් විද්‍යාවේ හදාරන දරුවෝ දන්නවා නිවි නිවි යන බවක් තියෙනවා. හැබැයි මේ නිවි මහා දැල්වීම කියන එක වේගවත් නිසා ගිනි පෙනෙල්ලක් අරගෙන අපි අන්ධකාරයේ වේගයෙන් කරකැවුවොත් අපිට ගිනි පෙනෙල්ලක් පේන්නේ නැහැ, ගිනි වලල්ලක් පේන්නේ. ගිනි වලල්ලක් පේනවා, ගිනි පෙනෙල්ල පේන්නේ නැහැ අන්ධකාරයේ. හැබැයි ගිනි වලල්ල හොදට පැහැදිලිව පෙනුණත් ඒක බොරුවක්. ගිනි පෙනෙල්ල පේන්නේ නැහැ, නමුත් ඒක ඇත්ත. නෝලින් විමසා බැලුවොත් ගිනි වලල්ලක් නෙමෙයි හම්බ වෙන්නේ, ගිනි පෙනෙන්නේ. ඒ වගේ මෙන්න මේ සම්මත හා පරමාර්ථ කියන දෙක මේ නිදර්ශන වලින්, මේ උපමා වලින් තේරුම් ගන්න ඕන. මේ අපි කතා කරන පංචස්කන්ධේ, පංච උපාදානස්කන්ධේ කියන තැන ඒහා සමාන සම්මත හා පරමාර්ථ කියන දෙකක් තියෙනවා. සම්මතය තමයි අපි උපන්දා ඉඳන් මැරෙනකම් කෙනෙක් කියනවා. පුද්ගලයෙක් ඉන්නවා, අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, නෝනා ඉන්නවා, මහත්තයා ඉන්නවා, දුව ඉන්නවා, පුතා ඉන්නවා. නොයෙක් නොයෙක් ද්‍රව්‍ය කාරණා, අජීවී සජීවී තව දේවල් තියෙනවා. මෙන්න මේ තියෙන බවට දකින බව සම්මතය. පේනවා, සම්මතය මහා මෙරක් වගේ ප්‍රකටව පේනවා. හැබැයි හොයන්න ගියොත් ඒක නැතුව යනවා, අතුරුදන් වෙනවා. පරමාර්ථය පේන්නේ නැහැ, හෙව්වොත් හම්බ වෙනවා. එහෙනම් මෙන්න මේ පංච උපාදානස්කන්ධය කියන තැනත් අපට දුක කියන්නේ මොකද්ද කියලා අර ගිනි දැල්ලකට අපි සමාන කරපු තැන හරියටම නිවැරදිව වටහා ගන්න නම් මෙන්න මේ සම්මතයෙන් මිදিলা පරමාර්ථයෙන් මේ ධර්මතාවය තේරුම් ගන්න වෙනවා. මොකද ඒක තේරුම් ගන්නේ නැතුව විදර්ශනාවකුත් නැහැ. පච්චුප්පන්නානං ධම්මානං විපරිණාමානුපස්සනේ පඤ්ඤා විපස්සනේ ඥාන. විපස්සනා ඥාන කියලා කිව්වේ පච්චුප්පන්න, දැන් උපදින ධර්මයන්ගේ ඇත්ත දකින බවට, විපරිණාමයේ දකින බවට. පහන් දැල්ලේ නම් මේ දැන් උරා ගන්න තෙල් බිඳුව දැවෙමින් ආලෝකයක් හට ගන්නවා. ඒ තෙල් බිඳුව අවසන් වෙනකොට ඒක නෑ, ඉතුරුක් නැතුවම අවසන් වෙනවා. ආපහු අලුත් තෙල් බිඳුව, ඒ තෙල් බිඳුව දැවෙමින් හට ගන්න දෙල්ලා. ආපහු තෙල් බිඳුවක්, ඒ තෙල් බිඳුව නිසා හට ගන්න දෙල්ලා. අන්න ඒ වගේ නිවි නිවි ක්ෂණයක් ක්ෂණයක් පාසා සිදුවෙන ධර්මතාවයක් තියෙනවා පරමාර්ථ වශයෙන්. මේ අපි සම්මතයේ කොට දකින තැන නොනිවි පවතින දැල්ලක් දකින පහණෙහි අපි නිවි නිවි දැල්වෙන පරමාර්ථයක් දැක ගන්නවා වගේ උපතේ පටන් මරණය දක්වා පවතින පංච උපාදානස්කන්ධයක් සත්වේ පුද්ගලයෙක්ව දකින අපි නුවණින් විමසා බැලුවොත් මෙන්න මෙතන අපිට හම්බ වෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම මොහොතක් පාසා ඉපද නිරුද්ධ වෙනවා. එතකොට ඊබඳු ධර්මතාවයක් තමයි අපට සත්වයේ පුද්ගලයේ කෙනෙක් හැටියට පේන්නේ. දැන් අර නිවි නිවි දැල්වෙන පහන් දැල්ලේ විදුලි ආලෝකය අපට යථාර්ථයේ පේන්නේ නැහැ, අපට පේන්නේ නොනිවි පවතින දැල්ල. විමසලා බැලුවොත්, නුවණින් බැලුවොත් තමයි පේන්නේ මේකේ ඇත්තක් තේරෙනවා කියලා. මේ නිදර්ශන දෙක අනුමාන වශයෙන් හෝ ඔබට තේරුම් ගන්න බැරි කමක් නැ ඔබේ නුවණේ තරමට. එහෙනම් දැන් හිතන්න මේකේ එහෙම ඇත්තක් තියෙනවා නම් එහෙනම් මෙතන මේ මම කියා ගන්න, මගේ කියා ගන්න, අපේ කියා ගන්න මේ ස්කන්ධ පංචකය තුල මේ සත්පුද්ගලය වශයෙන් යමක් දෙයක් ද්‍රව්‍ය කාරණා හැටියට දකින මේ සජීවි අජීවි හැම දෙයක් තුලම මේ බඳු ධර්මතාවයක් විය හැකියි නේද? දැන් අපිට තියෙන එක විය හැකියි කියලා නතර කරන්න නෙමෙයි, ඒක එහෙමද? එහෙම දේශනාවක් බුදුහාමුදුරුවෝද දේශනා කළේද? සරබලනික අන්න ඒ සඳහා මහාවාත්තිපදෝපම සූත්‍රය, රාහුලෝවාද සූත්‍ර, මදුපිණ්ඩික සූත්‍රය නිදර්ශනයේ කොටගත හොත් කිසිම සැකයක් නැතුව බුදුහාමුදුරුවෝ ඒ අදහස ඒ ආකාරයෙන්ම දේශනා කොට ඇති බව පැහැදිලි කරගන්න පුළුවන් කමතේ. එහෙමනම් දැන් අපි දකිනවාද අප තුළින් එහෙම එක්සණික පැවැත්මක්? මෙන්න අපි අප තුළ පවතින මේ එක්සණික පැවැත්ම නොදැන නොදැක සැබවින්ම මේ ශාසනයේ උගන්වන විදර්ශනාව පිළිබඳව කතා කරන්න අපට ඉඩක් නැහැ. මොකද පච්චුප්පන්නානං ධම්මානං විපරිණාමානුපස්සනේ පඤ්ඤා විපස්සනේ ඥානං කියපු නිසා පච්චුප්පන්න දැන් මේ මොහොතේ පවතින ධර්මතාවය මොකක්ද කියලා දකින්න ඕන. අපි මේ මොහොතේ අපේ ස්වභාවය දිහා බැලුවොත් මේ පහනේ මේ විදුලියා ලෝකයේ තියෙන ස්වභාවයට දෙවෙන්නේ ඒ වගේම විනාශ වෙන ධර්මතාවයක් අපට හමු වෙනවා. අනුවාද තැනකින් පටන් අරගෙන ප්‍රත්‍යක්ෂයක් දක්වා අපි ඒ ගැන සොයා බැලිය යුතු. අනුමානයකින් පටන් ගන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රත්‍යක්ෂයක් දක්වා යනකොටයි අර කියන මේ දුකයි කියලා කියන්න මේ දුක නේද කියලා පේන තැනක් හම්බ වෙන්නේ. මේ දුක්ඛ සමුදය නේද, මේක නේද දුකට හේතුව කියන නුවණ පහළ වෙන්නේ, සතර නුවණ පිරෙන්නේ මේ පරිේශණය මේ සොයා බැලීම හරියටම වරදින්නේ නැතුව සිද්ධ කරනවා. කොහොමද අපි මේක හොයාගන්නේ? අපි දන්නවා අපි පරිහරණය කරන අපි ජීවත් වෙනවා කියලා කියන්නේ කෘත්‍ය හතරක් කරන එකට. විස්තරයෙන් කිව්වොත් කරුණු හයයි, කෙටිව කිව්වොත් කෘත්‍ය හතරක්. දැකීම, ඇසීම, දැනීම, දැනගැනීම. දකින්නවා, දකින්න දේ ලෝකේ. අහනවා, අහන දේ ලෝකේ වෙලා පිට. ගඳ සුවඳ දැනෙනවා, රස දැනෙනවා, පහස දැනෙනවා, දැනීම ලෝකේ. අපි සිතින් දැනගන්නවා, දැනගන්න දේවල් ලෝකේ. දැන් අපිට ලෝකයක් හම්බ වෙලා තියෙන්නේ මේ දකින, අහන, දැනෙන, දැනගන්න දේ. දකින්නවා කියනකොට ඇහැ රූපේ මූලික වෙලා තියෙනවා. ඇහෙනවා කියනකොට කන ශබ්දය. ගඳ සුවඳ දැනෙනවා කියනකොට නාසයේ ගන්ධය. රස දැනෙනවා කියනකොට දිව රසය. පහස දැනෙනවා කියනකොට කය පොට්ටබ්බය. දැනගන්නවා කියනකොට මනස ධර්ම. අපි මේ කාර්ය දෙකෙන් තොර කිසි කාර්යයක් කිසි මොහොතක අපි කරන්නේ නැහැ. අපි ජීවත් වෙනවා කියන්නේ, පවතිනවා කියන්නේ මේ කාර්යයන් ටික සිද්ධ කරගන්න. දකින්නවා, අහනවා, දැනෙනවා, දැනගන්නවා. ඊතර බලන්න මේ බාහිරව කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. මේ ටිකට අයිති නැති දෙයක් මේ තුන් උදාහරණේ ඇති. එක්ක බලන දෙයක්, එක්ක අහන දෙයක්, එක්ක දිවට, නාසයට, කයට දැනෙන දෙයක්, එක්ක සිතට හසු වෙන දෙයක්. ඔයතර දෙයක් ලෝකයක් නේ. දැන් අපට පුළුවන්ද මෙන්න මේ ආයතන හයෙන් එහෙන් කණින් නාසයෙන් දිවෙන් කයින් මනසින් අපි අරමුණු ගන්නෙ. මේ අරමුණු එකවර මේ ආයතන හයෙන්ම ගන්න පුළුවන් වේවිද? ඇහෙනුත් දකිනවා, කණෙනුත් අහනවා, නාසයටත් රස සුවඳ දැනෙනවා, දිවටත් රස දැනෙනවා, කයටත් පහස ලැබෙනවා, සිතටත් අරමුණු දැනෙනවා කියන මේ කෘත්‍ය හයම කෙනෙකුට එකවර කරන්න පුළුවන්ද? ඔන්න ඔතනින් පටන් ගන්න. හොයාගෙන ගියොත් ඔබට හසු වෙන්න ඕන මේ හයෙන් දෙකක්වත් එකවර කරන්න බෑ. එක සැරයකට කරන්න පුළුවන් එකම දෙයක්. ඒකට නිදර්ශන කොට ගන්න පුළුවන් ඇහැ තිබුණට සිත එකතු නොවුනොත් ඇහැට රූප දකින්න බෑ. එහෙනම් දැරිච්ච මිනිස්සුන්ට දකින්න පුළුවන්, නිර්වින්දනය කළ වේලාවෙත් රූප දකින්න පුළුවන් වෙනවා. ඇහැ හොදට තියෙන අඩුපාඩුවක්. කන හොදට තියෙනවා, නාසය හොදට තියෙනවා, දිව හොදට තියෙනවා, කය හොදට තියෙනවා. අරමුණු කරන්න බෑ, දැනෙන්නේ. සිත නැත්නම් මේ කිසිම ආයතනයකට කිසි අරමුණක් ගන්න බෑ. ඇහැට තනියෙන් රූප දකින්න බෑ. කනට තනියෙන් ශබ්ද අහන්න බෑ. නාසයට තනියෙන් ගඳ සුවඳ විඳ ගන්න බෑ. දිවට තනියෙන් රස විඳින්න බෑ. කයට තනියෙන් පහස ලබන්න බෑ. හැබැයි අපි ඉන්නේ පුළුවන් කියන තැනක. ඒ වැරදි පැත්ත, වැරදි මතය. අපි ඒබඳු තැන් නිවැරදි කරගන්න ඕන. ඇහැට රූප බලන්න පුළුවන් නම් නිර්වින්දනය කළ වෙලාවේ මේ හැම ආයතනයක්ම තියෙනවා. කෝර වෛද්‍යවරු කපනවා කොටනවා, පේන්නේ නැහැ, ඇහෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. කිසි දෙයක් නැහැ. ආයතන ටික තියෙනවා. සමහර වෙලාවට අපි නිර්වින්දනය කරලත් නැහැ. ගැඹුරු කල්පනාවක දොරට තට්ටු කරලා දන්නේ නැහැ, ඇහුනේ නැහැ. දොරත් ඇරගෙන ඇතුළටත් ආවා, ඇහුනේ නැහැ. ළඟටත් ඇවිල්ලා ඇඟටත් අත තියනකම් පෙනුනේ නැහැ. දැන් ඇහැ තිබුණ නැද්ද? කන තිබුණ නැද්ද? කය තිබුණ නැද්ද? ඔක්කොම තිබුණා. දැනුනේ නැහැ. ඇයි? ඇහත් එක්ක සිත සම්බන්ධ නොවුනොත් දකින්න බෑ, පේන්නේ නැහැ. කන තිබුණාට සිතක් නැත්තම් ඇහෙන්නේ නැහැ. දැන් අපි බලන්න ඕන සිත් කීයක් තියෙනවද කියලා. ආයතන නම් හයක් තියෙනවා. සිත් කීයක් තියෙනවද කියන්න පුළුවන්? විඤ්ඤාණත් හයක් තියෙනවනේ කියලා. චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාන විඤ්ඤාණ, ජීවා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ. හැබැයි සිත් හයක් උපදින්න පුළුවන් හය පළක. එකවරක උපදින්න පුළුවන් එක හිතක්. එහෙත් රූපයක් සවිඥානික නම් දැන් වෙනතක හිතේ පැවැත්මක් තියෙන්න බෑ. කලනාසය දිවකය මේ ආයතන පවතින විදිහක් නෑ. සවිඥානික වෙන කය, සවිඥානික වෙන ආයතනය තමයි ඒ මොහොතේ පැවැත්ම වෙන්නේ. ඔන්න අපිට සොයා ගන්න වෙනවා බදුපින්නික සූත්‍රයේට, මහත්තිපදෝපම සූත්‍රයට අනුව එක වරක එක මොහොතක පවතින්නේ මෙන්න මේ එකම එක ආයතනය. ඒ ආයතනයේ ඇති තැන ස්කන්ධ පහක් තියෙනවා. ධාතුවත් එතනම තියෙනවා. ස්කන්ධ ධාතු ආයතන පටිච්ච සමුප්පාද ධර්මතාවයන් ටික ඔක්කොම එතන තියෙනවා. එතකොට දැන් මේ මොහොතේ ඇහැ ඉපදිලා නම්, ඇහැ සවිඥානික නම්, කන නාසය දිව කය මන කියන මේ ආයතන පහගෙන කියන්න ඕන මොකද්ද? මෙරිලා කියන්න ඕන. එහෙම නැත්තම් නූපන්නේය කියලා කියන්න ඕන. දැන් මම හෝ පුද්ගලයෙක් ඉන්නවා නම් මැරිච්ච ටිකත් එක්ක ඉන්නත් බෑ. මැරිච්ච තැන ඉන්නත් බෑ. නොහටගත් නූපන් තැනක ඉන්නත් බෑ. සත්‍ය පුද්ගලයා මම ඉන්නවා නම් ඉන්න ඕන. වර්තමාන මේ මොහොතේ පවතින ධර්මතාවයත් එක්ක. ඔන්න අපි මෙන්න මේ මැරිච්ච අතීතය හා නූපන් අනාගතය කියන දෙක හඳුනගෙන වර්තමානය අපේ ඉලක්කය බවට පත් කරගත්තොත් සක්කාය දෘෂ්ටිය දුරු කරන්න වෙන වැඩ පිළිවෙලක් නැහැ. ස්කන්ධයන්ගේ උදේවැය දක්නා නුවණ එතන තියෙනවා. පංච උපාදානස්කන්ධය දුක එතන තියෙනවා. දුක දුක හැටියට නොදැක්කොත් වෙන්නේ මොකන්ද කියන සමුදය පිළිබඳව නුවණ එතන තියෙනවා. දුක දුක හැටියට දැක්කොත් සමුදය දුර වෙලා නිරෝධේ සාර්ථක වෙනවා කියන නුවණ එතන තියෙනවා. නිරෝධේ සාර්ථක කර ගන්න තියෙන වැඩ පිළිවෙල මෙච්චරයි නේද කියන මාර්ගය පිළිබඳවත් නුවණ එතනමයි තියෙන්නේ. ඒ නිසා වුණ අපට මේ මොහොතක් මොහොතක් පාසා සිදුවෙන මෙන්න මේ ධර්මතාවයට කියනවා එක්සනික ස්කන්ධයන්ගේ පැවැත්ම. එක්සනික ස්කන්ධයන්ගේ පැවැත්ම මේක තමයි විදර්ශනාවට අරමුණ වෙන්න ඕන. පච්චුප්පන්නාන ධම්මාන විපරිණාමානුපස්සනේ පඤ්ඤා කියලා පැහැදිලි කරන විදිහට. පච්චුප්පන්න ධර්මයන් දැන් උපදින. එතකොට එහේ ඉපදিলা මහ ගොඩක් වෙලා තියෙනවා නේද? ඒ හිත නිරුද්ධ වෙනකොටම ඒ ආයතනේ නිරුද්ධ. ඔන්න ජාති කියන වචනය ඔතනින් තේරුම් ගන්නවා. ජාති සංජාති ඔක්ඛන්තේ අබිනිබ්බත්ති කන්දාලම් පාතු භාවෝ ආයතනාලම් පටිලාභෝ ඉදං උච්චතං සුජාති. ස්කන්ධයන්ගේ පහළ වීමක් ආයතනයන්ගේ අට ගැනීමක් ඇද්ද ඒ ජාති. දැන් ඒ රූපය රූපස්කන්ධයට ඇයිති. චක්කු විඥානේ විඥාන පාදානස්කන්ධයට. චක්කු සංපස්සයෙන් හටගන්න වේදනා වේදනා පාදානස්කන්ධයට. රූප සංඥාව සංඥා පාදානස්කන්ධයට. රූප සංචේතනාව සංකාර පාදානස්කන්ධයට කියලා මෙතන දක්වලා තියෙනවා අර්ථපදෝපන සූත්‍රය. මදපින්ඩික සූත්‍රයෙන් ගත්තාම එතකොට අපි දකිනවා කියනකොට ඔන්න දැකීමක් යම් මොහොතක ඇද්ද දකිනවා කියන මේ මොහොතේ මේ ක්ෂණයේ තියෙනවා ආයතනයක් ඉපදිලා ස්කන්ධ පහක් ඉපදිලා. ආයතනය නම් ඇහැ රූපය ආයතනය ඉපදිලා ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන ස්කන්ධ නම් ඇහැ රූපය රූපස්කන්ධයට වේදනා වේදනා ස්කන්ධයට සඤ්ඤා සඤ්ඤා ස්කන්ධයට සංකාරය සංකාර ස්කන්ධයට විඤ්ඤාණ විඤ්ඤාණ ස්කන්ධයට පංච පාදා ස්කන්ධයකට. දකින්න බෑ දැකීමක් වෙන්නේ නෑ මෙන්න මේ ධර්මතා පහ එක් නොවි. තම තමන්ට අයිති කෘත්‍යයන් කිරීමෙන් අනතුරුවයි දැකීම කියන ධර්මතාවය සිද්ධ වෙන්නේ. දැකීම ඇසීම දැනීම දැනගැනීම කියලා යම් තැනක් යෙදෙනවා නම් ඒ හැම තැනකම මෙන්න මේ කියන එක්සනික ස්කන්ධයන්ගේ පහළ වීම පේන්න තියෙනවා දකින්න තියෙනවා. ඒ ධර්මතාවය දැකගත්තොත් විතරක් මදි. ඊළඟට අපි හොයාගන්න ඕන පංචපාදානස්කන්ධයේ දුක නම් දුකට හේතුව මොකද්ද? දුකට හේතුව කුමක්ද කියලා. දුකත් සමුදයක් දෙක වෙන් කර ගන්න පුළුවන් වුණා නම් ඒ වෙන්ව දකින තැනම නිරෝධයයි මාර්ගයයි දෙක අතුමැතු වෙන වේදෙනවා. ඒ නිසා පින්වතුනි පංච උපාදානස්කන්ධයේ පිළිබඳව මෙන්න මේ ආකාරයෙන් එක්සනිකව අපි දකින තැනකට එන්න ඕන. ඒ තැන තමයි අපි එදා කතා කළා. අපි දැස් පියාගත්තාම අපි පංච ආයතනය අමතක කරලා මන ආයතනය ඇසුරු කොටගෙන භාවනාවකට බැහැගත් වෙලාවේ භාවනා කරන්න ගත්තාම අපි කිව්වා නොඑක් අතීත කර්ම භව නොඑක් දේවල් සිහි වෙන්න ගන්නවා කියලා. අම්මා තාත්තා වෙන සුවඳුර පුතා වෙන්න පුළුවන්. ගෙදර දොර ඉද කඩන් යාන වාහන පිළිබඳව වෙන්න පුළුවන්. නොඑක් සිද්ධීන් සිහියට නැගිනවා. මේ සිහියට නැගිනවා කියන තැන තියෙනවා දෙපැත්තක්. දෙපැත්තක් තියෙනවා. හරිම නුවණකින් මේක තේරුම් ගන්න ඕන. එකක් තමයි අතීතයේ අනුව ගිහිල්ලා. අනිත් පැත්ත තමයි අනාගතයේ අනුව ගිහිල්ලා. තමන්ට පුළුවන් නම් මේ සිතේ උපදින ධර්මතාවයන් මේ අතීතයට අයිතිද අනාගතයට අයිතිද කියලා බලාගන්න හරි වටිනවා. සමහර වෙලාවට අතීතයේ අපට සිහි වෙන්නේ දැන් අපි හිතමු උදාහරණයක් අම්මා සිහි වුණා. අම්මා ගැන සිහි වුණා කියන්නේ එතකොට අපට අතීත අත්දැකීම සිහි වුණේ. දැන් මේක අතීතයි. අතීතේ නේ ගිහිල්ලා. දැන් ඊළඟට මොකද්ද වෙන්නේ? අම්මා දැන් මොකද ඥාණය කරන්නේ? අපි අනාගතයට යනවා. මම අම්මව බලන්න යන්න ඕන තැන දක්වා සමහර වෙලාවට ඒ තැනට යාම දක්වාම මේ සිත මෙහෙවන අනාගතය ඔස්සේ නූපන් නොහටගත් අනාගතය ඔස්සේ හිත මෙහෙවනකොට එතකොට කියනවා අනාගතය අනුව හිත කියලා. අපි තේරුම් ගත්තොත් අතීතය මේ ගිහිල්ලා අනාගතය ඉපදිලා නැහැ. එතකොට අපේ විදර්ශනාවේදී අපිට භාවනාවේදී ඉලක්ක වෙලා තියෙන්නේ අරමුණු වෙලා තියෙන්නේ අතීතය අනුව ගිය හිතක් නම් අනාගතය අනුව ගිය හිතක් නම් මතක තියාගන්න මජ්ජේ මැද නෙමෙයි ඉන්නේ. මාර්ගය වෙන්නේ නැහැ. නිතරම අපි දැන් දැනගන්න ඕන මාර්ගය ඇත්ත වර්තමානයයි. වර්තමානයට ගන්න නම් මේ දෙපැත්තට යන දෙපැත්තට දුවන හිත මැදට දලා ගන්නවා. සතිමේ පාල පාචන සිහිය කෙවිත කොට දේශනා කළ එකයි. සිහිය මේ දෙපැත්තට යන ඒවා අතහැර අතහැර අර ගවයව ගොනාව හරි පාරට කෙවිතෙන් ගන්නවා වගේ මේ හිත දෙපැත්තට යන්න නොදී මැද වර්තමානය දකින පෙනෙන හඳුනා ගන්න තැනකට සිත මෙහෙවනවා. එතකොට වර්තමානයේ මොකක්ද? අම්මා සිහි වුණා කියන තැන. අම්මා සිහි වුණා කියන තැන වර්තමානයි. අම්මා මෙහෙම අපිට උදව් කළා කියන අතීතය ගැන එතකොට අතීතයි කියන කවුද දැනෙන ගොරෝසු හැටියට. අම්මා දැන් කොහොමද දන්නේ? කවුද දන්නේ? බලාගන්න ළඟ ඉන්නේ කොහොමද දන්නේ? අසනීප කොහොමද දන්නේ? දුක් නොයෙක් නොයෙක් දේවල් ගැන හිතනකොට අනාගතය කියන්නේ මේ දෙපැත්තම ඇත්ත තැන නෙමෙයි. මෙරිච්ච අතීතයයි ලෝපන්න අනාගතයයි දෙක. දැන් සිත මෙහෙවා. වර්තමානයේ ඇත්ත දැක්කනම් එතන තියෙන ස්කන්ධ පහ ආයතන. අම්මා කියලා දැනගැනීමක් ඇති වුණා. අපි කරට දෙත් සුත මත විඤ්ඤාත දැනගැනීම. දැනගැනීමකට ආවේ මොනව ඇති තැනද? ස්කන්ධ ආයතන ධාතු ඇති තැන. අම්මා කියලා රූපයක් කෙනෙක් වරමුණු. මේ දැනගැනීමකට එන්න බෑ මන ධම්ම මනෝ විඥාන මනෝ ස්පර්ශ නැත්තම්. දැන් මොන අපිට පුළුවන්කම තිබුණොත් අඩු තරමින් මේ තරමින්වත් අම්මා කියලා සිහි කෙනීමක් වුණා. සිහි වුණාම අතීතයට දුවන්න නොදී අනාගතයට දුවන්න නොදී අනාගතයට ගියා කියලා කියන්නේ අනාගතයේ අතීතයට ගියා කියලා කියන්නේ දුකට හේතු හටගත්තා. අඩන්න වෙලපෙන්නේ හේතු හටගත්තා. අනේ අම්මා අපිට මේව කළානේ කියලා හිතනකොට දැන් මේව මෙහෙමයි නේ අම්මා ඉන්නේ කියලා දකිනකොටම ජරා ව්‍යාධි මරණ දුක තමයි එන්නේ. දැන් අපි වර්තමානයේ තුල දුකට හේතු හදාගන්නේ නැතුව ඇත්ත ඇත්තටම දකිනවා කියලා කියන්නේ මේ දැනගැනීමක් ඇති වුණා. දැනගැනීම ඇති වුණේ මෙන්න මේ ස්කන්ධ ටික මේ ආයතන පහල වෙනවා. දැනගැනීමට අපි නමක් තියෙනවා පංච උපාදාන ස්කන්ධය කියලා. දැකීමට, ඇසීමට, දැනීමට, දැනගැනීමට නමක් තියෙනවා අපි සත්‍ය පුද්ගලයෙක් කෙනෙක් කියන නම නෙමෙයි පංච උපාදාන ස්කන්ධය. ඒක නිකන් හිස් නමක් නෙමෙයි. අනුවර්ත නමක් නෙමෙයි. ඒ දකින්න අහන දැනෙන දැනගන්නවා කියන තැන මේ ස්කන්ධ පහ ආයතන ටික ජීවිලා තියෙන්නේ. දැන් දකින්න පුළුවන් නැහැ නැතුව රූපේ නැතුව. ඇහැට රූපයක් ගැටුනේ නැත්තම්. ඇහැට රූප ගැටුණා චක්කු විඤ්ඤාණයක් උපන්නේ නැත්තම්. චක්කු සංපස්සයක් නොවන නම් වේදනා සංඥා චේතනා පහළ නොවන නම් දකින්න. එහෙනම් දකින්නවා කියන තැන මේ ස්කන්ධ ටික තියෙනවා. එහෙනම් අපි අම්මා කියලා බාරගන්නේ නැතුව මේ දුකයි ඉදං දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති. මේ දුක් වූ ස්කන්ධ ටික නේද? ඉතින් ඒකට ටිකක් ස්කන්ධයන්ගේ ලක්ෂණ වෙන වෙනම කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්මයෙන් හොයලා තියෙන්නත් ඕන. ඉදං දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති. මේ දුක නේද කියලා ඔන්න දැක ගන්න මෙනෙහි කර ගන්න පුළුවන් වුණොත් ඔන්න එක ඥානයක්. මේ දුක දුක හැටියට දකින්න බැරි වුණොත් ස්කන්ධ ස්කන්ධ ටික හැටියට දකින්න බැරි වුණොත් ස්කන්ධයන්ගේ දුක්ඛ ලක්ෂණ ටික සිහි කර ගන්න බැරි වුණොත් අම්ම කෙනෙක් හම්බ වෙන්නේ. මේ ඇති නේද අගන්න. ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, අප්‍රියන්හා එක්වීම, ප්‍රියන්ගේ වේදීමේ කැමති දේ නොලැබීමේ ශෝක පරිදේව දුක් දුම්නක් ලබන්න මේ ටිකමරිද? ඒ සිහි වෙච්ච පමණකින් ඇති. එහෙනම් දුක්ඛ සමුදයයි. අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝමස. මෙහෙම දකින්න බැරි වුණොත් දුක දුක හැටියට මේ අම්මා කියලා කෙනෙක් පුත්‍රයෙක් හම්බ වෙලා ඒ නිසා මේ දුක උපදිනව නේද? අන්න දුක්ඛ සමුදයක් දකින්න. මේ සිහි වෙච්ච තැන අම්මා හැටියට බාර නොගෙන අභිනන්දති අභිවදති අර්ජෝසායතිත් සතුටු වෙන්නේ නැතුව, හොඳයි කියන්නේ නැතුව, බැසගන්නේ නැතුව, අල්ලන්නේ නැතුව මේ සිහි කිරීමක් වුණා. එතන යෙදුනේ මේ ස්කන්ධ ටිකයි මේ දුකයි කියලා බැලුවොත් මෙන්න මේ අම්මා කියන දැනගැනීම අහෝසි වෙනවා නේද? අතහැරෙනවා නේද? අම්මා කියන දැනගැනීමට නාවොත් අම්මා නිසා ඇති වෙන්න තියෙන දුක නැති වෙනවා නේද? ගිනි දැල්ලට නොපැන්නොත් පිච්චීමේ නැති වෙන දුක් ටික විඳින්න වෙන්නේ නැහැ නේද? අම්මා කියලා දැනගැනීමට આવොත් අතීතයේ කළ උදව් උපකාර මෙහෙයන් ගැන හිතන්නත් වෙයි. අනාගතේ කොහොමද කරන්නේ, මොනවා වෙයිද කියලා මේ මොහොතේම දුක්සෝස සුම්මතු වෙන්න පුළුවන්. දැන් ඒ දැනගැනීම නාවොත් දුක දුක හැටියට දැක්කොත් දුක් වූ ස්කන්ධ ටික දුක හැටියටම බාරගත්තොත් පුද්ගලයා හැටියට නොගෙ පබය පබය හැටියට දැක්කොත් අම්ම කියන දැනගැනීම නැහැ. අම්ම කියන දැනගැනීම නැත්නම් අම්ම නිසා ඇති වෙන්න තියෙන දුක වේදනා ටික නැහැ. අයං දුක්ඛ නිරෝධෝ තියෝසෝ මනසකට. මේ දුක නිරෝධය නේද? ඊළඟට මේ නිරෝධයේ සාක්‍ර ගණන මේ නිරෝධයේ පිළිතරන නම් කුමක්ද කළ යුත්තේ? මේ දුක දුක ඇති දැකීම, ඇසීම, දැනීම, දැනගැනීම වෙන තැන සාපේක්ෂක නොවි මේවා හටගත්තේ මේ ස්කන්ධ ටික යෙදිලා නේද කියලා. ස්කන්ධ ටික නේද දුක? මේ දුක් වූ ස්කන්ධ ටික නේද? මේක නේද දුක? දුක දුක ඇති දකිනකොට දුක දුක හැටියට දකින බවම නේද නිරෝධය සාත් කරගන්න තියෙන මඟ? අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාතියෝනිසෝමනසිකරෝති. ඔන්න එකම රේඛාවක අපට නවන හතරක් පහල කරගන්න පුළුවන්. මෙන්න මේ සතර නවන පහල කරගෙන දකින අහන දෙනෙන දැනගන්න හැම අරමුණක්ම බිනා බලන්නට සූදානම් වුණොත් ඉදං දුක්ඛන්ත යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාති යෝනිසෝ මනසිකරෝති සෝ තස්ස ඒවං යෝනිසෝ මනසිකරෝතෝ තීනි සංයෝජනානි පහියන්ති සක්ඛාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. දැන් සක්කාය දිට්ඨිය ආදී සංයෝජන ධර්ම දුරු වෙලා සෝතාපට්ටි ඵලයේහි පිහිටන්නේ මෙන්න මේ බඳු මනසිකාරයක් තුළ. දැන් අපට ඕන කරනවා මෙන්න මේ මනසිකාරයේ පිහිටන පෙරපිළිවෙල. එහෙනම් අපට එන්න අමාරුනේ, අමාරු තරක් නෙමෙයි මේ. මේ මොහොතේ උපදින මේ ස්කන්ධයන්ගේ පැවැත්ම ටික නැවත නැවත කියවන්න, හොයන්, සාකච්ඡා කරන්න. ඒ තුල අපට පුළුවන් වීවි අපට මේ ජීවිතේ මෙන්න මේ සතර නුවණ මේ වගේ තැනකින් තේරුම් අරගෙන නුවණ ඇති කරකොට මේ ටිකක් ඇති තේරුම් අරගෙන මේ ජීවිතේ තුල අපට ලෝකෝත්තර මාර්ගයට, ලෝකෝත්තර ඵලයට පත් වෙච්ච බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවක භූමියට පත් වෙච්ච උත්තම උත්තමාවියන් බවට පත් වීමේ හැකියාව තියෙනවා. එනිසා එවන් ගමන් මගක අනුගමනය කරන්න, එබඳු දහමක් හොයන්න, එබඳු දහමක් ගැන හිතන්න, විමසන්න පටන් ගන්න. එනිසාර සම්මතයේ පිහිටලා ඉන්න එපා. මොකද ස්කන්ධයන්ගේ උදේ දකින්නවා කියන එක සම්මතයේ තුල දකින්න බෑ. ස්කන්ධයන්ගේ උදේ දක්නා නෝනනේ පළවෙනි නෝන. දැන් ස්කන්ධයන්ගේ පහළවීම උපත, ස්කන්ධයන්ගේ බෙදීම මරණය පුළුවන් ද දකින්න? උපත දකින්න පුළුවන් කාටද? මරණය දකින්න පුළුවන් කාටද? මේ ස්කන්ධයන්ගේ සම්මුතික ස්කන්ධයන්ගේ දේවය උපත මරණය මේ දෙකම කෙනෙකුට දකින්න බෑ. බැරි දෙයක් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ නැහැ. පුළුවන් දෙයක් මම දේශනා කරන්නේ. ඒ නිසා ওই සම්මතයෙන් මිදලා මෙහෙම සම්මතයක් පේන තැන, කිනිවරල්ලක් පේන තැන තිබුණ පරමාර්ථයක්. නොනෙහි පවතින දැල්ලක් ඇති තැන තිබුණ පරමාර්ථයක්. නොනෙහි පෙනෙන පහන් විදුලි ආලෝක බුබුලක් තුල තිබුණ පරමාර්ථයක්. එහෙනම් මේ තුනක් පරමාර්ථයක් ඇති. ඒ පරමාර්ථයේ පිළිබඳව බුදුහාමුදුරුවෝ කළ දේශනාව කුමක්ද කියලා හොයන්න විමසන්න ගන්න. ඒ ධර්ම ඔබට පිළිතන්න පුළුවන් තරක් වේවි. ඉතින් ඒ සඳහා විමර්ශන නුවණ බුද්ධිය පහළ දීවා කියන ආශිර්වාදයේ සමගින් අපේ අනුශාසනාව මේ ඉදිරිපත් කරනවා. අද දවසේ අපි හැම දෙනා විසින්ම සිද්ධ කරගත්ත මේ උතුම් කුසලයේ උතුම් පින මේ ජීවිතයේ මේ ගෞතම බුදු සසුනේම ලෞතුරාම ගෞරවෝද කරගන්නට මේ සඳහා මඟ කියා දෙන සත්පුරුෂයන් සුර ලබන්නට මේ පින මේ මොහොතේ පටන්ම හේතු වාසනා පාරමී වේවා කියලා. මත දිනක බුදු පදවියටවත් පත්වලක් සනසන ආර්ය ධම්මගලුවට කියා දෙන ආර්ය මෛත්‍රිය නාත නිප්‍රෝසකානන් වහන්සේ ඇතුළු බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාටත් අල්පේ සාක්ෂි මහේ සාක්ෂි සාසන නාමක උපකාරක තින් කැමති ඉෂ්ඨකාමී ස්ථානයේට, ගමට, පළාතට, රටට, තම තමන්ගේ ගෙදර වත පිටිය ආදීට අධිගුරුවිට සියලු දිව්‍ය රාජවරු පින්ගෙන දිවයිසුරු වැඩි දියුණු කරගනීවා. පතන බෝධියෙන් අමා නිවනින් සනසෙත්වායි සාදු කියලා දෙවියන්ට ඔබ අපේ මදිනාලමින් නැසීනිය පරලෝකීය මෞපිය සහෝදර ගුරුවර ඥාත මිත්‍ර දෝදර මිතවත් සල්වැසි
සියලු ඥාතීන්ටයි සිංහට විහාර ගණේ අපවත්ී වදාළ සීල සාමීන් වහන්සේලාට මේ ස්ථානය ආරම්භ කොට අපට නිවෙන්නට සැනසෙන්නට තරක් භූමියක් සකසාලු මේ දක්වාරක බලාගෙන ආරක්ෂා කරගෙන වැඩි දියුණු කළ මියගිය ඥාතීන්ටයි සිංහ දායකකාරකාදී හැමට විශේෂයෙන් අද දවසේ දායකත්වයේ දරන පියසේන අපවාරච්චි මහත්මයා නමින් මේ පරලෝකීය ඒ තම කුල පරම්පරාගත මෞපිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර දූදර මිතවත් ආදී යම් තාක් ඥාති හිතයිසීන් මේ නම් ඒ හැම දෙනාටත් පත්මෙමි අපවාරච්චි නොන මහත්මිය නමින් මේ කුල පරම්පරාගතෝ මේ පරලෝකීය මෞපිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර දූදර මිතවත් සර්වසි ආදී යම් තාක් දෙකුලයන් ඥාති හිතයිසීන් පින් බලාපොරොත්තු වාසය කරයිද ඒ හැම දෙනාට මේ පින් ඒකාන්තයෙන් අත්පත් වේවා අපේ ඥාතිවරු මේ පින් ගැන සැපයෙන් සැපතපත් වේවා දුකින් මිදෙත්වා ලෝතු සුවයෙන් සැරසෙත්වායි සාදු කියලා පුණ්‍යාරාමයෙන් අද දවසේ මේ පින්කම විශේෂ ආරමුණ බලාපොරොත්තුන් අනුව අපවාරච්චි මහත්මයාට නොනා මහත්මියට දියණියන් දෙපළට මුණුපුරුම නිතිරියන්ට ඒ බෑනාවරුන්ට ඒ සහෝදරයාණන්ට සහෝදරියට මේ මොහොතට සම්බන්ධ වෙන ඥාති හිතයිසීන්ට වගේම ඒ ලංකාවේ ඇතුළු මේ ප්‍රදේශවල වාසය කරන තම ඥාති හිතයිසීන්ට නිරුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සියලු යහපත සියලු සාන්තිය සියලු සාධනේ සනසිල්ල දාපත් වේවා සියලු සම්‍යක් බලාපොරොත්තු ප්‍රාර්ථනා සඵල වේවා ඒ වගේම දේශපියන් වහන්සේට සසුත් ස්වාමීන් වහන්සේලාට මේ පුණ්‍ය බලයෙන් කුසල බලයෙන් තුමුන් ඥාන භාවයෙන් ආශිර්වාදේ සියලු අපල උතුරු ගහස් දුරු වී නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනය සියලු යහපත සැලසී ශ්‍රමණ ඵල උදා කරගන්නට භාග්‍ය වාසනාව සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. පොදුවේ අපි ඔබ අප හැම දෙනාට අපේ හැදු වැඩ ගුරු දෙමාපිය දූදරු පවුල් වල හැම දෙනාට දායක කාරක ආදී උපකාරක උපස්ථායක හැම දෙනාටම ස්වාමීන් වහන්සේලාට දායක කාරක ආදී හැමතත් සියලු සතුන්ටත් මේ පුණ්‍ය ධර්මයන් අනන්ත ආභාවේ තෝරුවන් අනන්ත සූවිසි ගුණ බල මහිමේ මතු බුදු වෙන බුද්ධ ප්‍රෝත්සත්යන් වහන්සේ ආයතුළු දිව්‍ය රාජ මණ්ඩලිය අනන්ත ආශිර්වාදේ මේ කරගත් පුණ්‍යානුභාවයෙන් මෙලොව වශයෙන් පවත්නා වූ නවග්‍රහදීන් ඉල දෙන්නේ කියන්නා වූ යම් දෝෂයක් නම් මේ සියලු දෝෂ අරවිද බන්ධන සවාකටවහාදී යක්ෂ ප්‍රේත පිසාච කුම්භාමනාගාන්තරවාදීන්ගේ කර්ම විපාකාදී වශයෙන් ලැබෙන යම් තාක් රෝග දෝෂ ඇතනම් ඒ සියලු රෝග දෝෂ දුරු වී හැමත නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සියලු ආපත සියලු සාන්තිය සියලු සහනය සැනසෙල්ල ළඟා වේවා සියලු සම්‍යක් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් වහ වහ සමුර්ථ වේවා සසරේ සරණාතුරු නරකාදී විගත බයකට සාපිපාසාදී දුකකට නොපැමිණ දුරුජන ඇසුරෙන් මිදී සත්පුරුෂ ඇසුරෙන් තව තවත් දහම් මගට යොමුව සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් උතුම් නිවන් සුව කල්නොයවා එහෙම දෙනාට ලැබේවා සරසේවායි සාදු කියලා අභිවාදන සීලස්ස නිත්‍යං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති නාතේ සම්ඤ්ඤතු ආස